ඊළඟට හොනරබල් ඩොක්ටර් බන්දුල ගුණවර්ධන you have 20 minutes.
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අද දිනේදී අපේ රටේ මුදල් අමාත්‍යාංශයේ විසින් එම මූල්‍ය කළමනාකරණයට අදාළ සහ රාජ්‍ය අයබදු වලට අදාළ වැදගත් නියෝග ගණනාවක් සඳහා මේ පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගන්න අවස්ථාව. එයිදි මම විශේෂයෙන් මේ ගරු සභාවේ පසුගිය කාල පරිච්ඡේදයේ පුරාවටම මේ ඇතිවෙලා තියෙන තත්ත්වය පිළිබඳ විවිධ අර්ථකථනයන් දක්වන නිසාත් මේ ප්‍රායෝගිකව තාක්ෂණික වශයෙන් ආර්ථිකමය වශයෙන් විද්‍යාත්මක පදනමක් යටතේ විග්‍රහ විය යුතුයි කියලා තමයි මම විශ්වාස කරන්නේ. ඒට හේතුව මේ දැවැන්ත ආර්ථික අර්බුදයට, එවැගේම රටේ ජනතාව මත ඇතිවෙලා තියෙන පීඩනයට, ණය ආපසු ගෙවා ගන්න බැරි වෙලා තියෙන තත්ත්වයට, නිදාසින් පසු අපේ රටේ බලපාලා තියෙන ප්‍රධාන හේතු දෙකක් තිබෙනවා ගරු කථානායකතුමනි. එකක් රට අභ්‍යන්තරික හේතුව, අභ්‍යන්තරයේ ආර්ථිකය සම්බන්ධයෙන් ඇති හේතුව, දෙක බාහිර ආර්ථිකය සම්බන්ධයෙන් ඇති හේතුව. අපිට මේ අර්බුදයට හේතු දෙක ආර්ථික විද්‍යානුකූලව ප්‍රධාන හේතු දෙකයි තියෙන. එකක් රාජ්‍ය අයවැයේ ජංගම ගිණුමේ හිඟයක් තියෙන, නැත්තම් පුනරාවර්තන වියදම් හා රාජ්‍ය ආදායම් අතර පරතරය හිඟ තත්ත්වයට පත් වෙලා තියෙන එක එක. දෙක රටින් පිටාර්ථිකේ ආනයන වියදම් අපනයන ආදායම් හා ද්විතීක තෘතීක ආදායන් අතර වෙනස ගෙවු ශේෂයේ ජංගම ගිණුම හිඟයක් තියෙනවා. අයවැයේ තියෙන මේ ජංගම ගිණුම හිඟිය තමයි රට ඇතුලේ සල්ලි නෑ කියන්නේ. ගෙවුන් ශේෂයේ ජංගම ගිණුම හිඟිය තමයි ඩොලර් නෑ කියන්නේ. ඉතින් මේ දෙකටම එක එක සිද්ධීන්ට අපි එකිනෙකාට විරුද්ධ ඇඟිල්ල දික් කරගන්නවා මිසක් ඇත්ත වශයෙන් සිදුවේ කුමක්ද කියන එක පිළිබඳ ප්‍රබුද්ධ සංවාදයක් මේ පාර්ලිමේන්තුව තුළ ඇති වෙන්නේ නැහැ. මොකද මේක විෂයානුබද්ධ කරුණක්. ඒ නිසා මම අද තමුන්නාසේකින් කරුණාවෙන් ඉල්ලා සිටිනවා. මම සකස් කරගෙන ඇවිල්ලා තියෙනවා විශේෂයෙන් 1977 පස්සේ සෑම වර්ෂයකම රටේ රාජ්‍ය අයවැයේ වර්තන ගිණුම හිඟිය ඇති වෙලා තියෙන ආකාරය පිළිබඳ දත්ත සටහන. මේක මේ සභාගත කරන්න නෙමෙයි, හැන්සාඩ් වාර්තාවේ මගේ කතාවේ කොටසක් ලෙස පළ කරන්න කියනවා කියලා මං ඉල්ලා සිටිනවා. මක් නිසාද යත් අඩුගානේ කියෝන කෙනෙක්ට හරි ඒ සංඛ්‍යා දත්ත ටික අතිශයින් වැදගත් වෙන නිසා පොඩි දත්ත ටිකක් තිබෙනවා. ඊළඟට මම ඒ හැන්සාඩ් වාර්තාවේ මගේ කතාවේ කොටසක් වශයෙන් පළ කරන්න කියලා ඉල්ලා සිටින ඔබතුමාගෙන් රාජ්‍ය අයවැයේ වර්තන ගිණුම සම්බන්ධයෙන් ඇති වෙලා තියෙන තත්ත්වය පිළිබඳ දිගටම 1950 ඉඳන් 2022 වෙනකන් සියලුම දත්ත ටික මම ඉදිරිපත් කරනවා මගේ කතාවේ කොටසක් ලෙස පළ කරන්න කියලා. එතකොට මේ තත්ත්වය ඇති වෙලා තියෙන්නේ ඇයි කථානායකතුමනි? රාජ්‍ය අයවැයේ නිදාසින් පස්සේ විශේෂයෙන් 1977 විවෘත වෙළඳපොළ ආර්ථික ක්‍රමය අපි අනුගමනය කළාට පස්සේ ආණ්ඩුවට එදිනෙදා පවත්වාගෙන යා මේ වියදම් ටික දරන්න තරම් ප්‍රමාණවත් බදු හා බදු නොවන ආදායමක් කවුරු ආණ්ඩු කළත් උපය ගන්න බැරි වෙලා තියෙනවා. එහිදී අපි දෙපැත්තට බෙදලා සාකච්ඡා කරලා තියෙන්නේ පුළුවන් තරම් ජනතාවට සහන දෙන්න. එක කාලෙකට අපි කියනවා හඳෙන් හරි හාල් ගෙනහල්ලා දෙනවා, නොමිනි හාල් ගෙනහල්ලා දෙනවා, 3:50 ඉරහඳ පවතින තාක්කල් පාන් දෙනවා. එහෙම නැත්නම් අපි රුපියල් 25,000 දුප්පත් අයගේ පොතට දාලා දෙනවා. මේ පෙට්‍රල් ඩීසල් වල බදු අයින් කරලා පෙට්‍රල් ඩීසල් අඩුවට දෙනවා. අපි හැමදාම රටේ ජනතාවට දේශපාලන පක්ෂ වශයෙන් කුමන පක්ෂයේ වුණත් බලය ලබා ගැනීම සඳහා මෙහෙම තමයි කරලා තියෙන්නේ. ඒක නිසා අපි වියදම් වැඩි කරගන්නවා, වියදම් වැඩි කරගත්තට එලෙසින් ආණ්ඩුවට ආදායම් වැඩි කරගන්න ක්‍රමයක් නැහැ. මේ පනවල තියෙන බදු වලටත් බදු ටික ගෙවා ගන්න බෑ කියලා, බදු බර උසුල ගන්න බෑ කියලා ඍජු බදු පැනෙවුවොත් එතන විශාල විලෝපනයක් තියෙනවා. ඒ නිසා තමයි මේ ලංකාව වැනි තුන්වෙනි ලෝක රටවල් වල වැඩි වශයෙන් භාණ්ඩා සේවා මත බදු පනවන්නේ, වක්‍ර බදු පනවන්නේ. බද්ද භාණ්ඩේ මිලට එකතු වෙලා තියෙන භාණ්ඩේ ගන්න කෙනා දන්නේ තමන් කොච්චර බද්දක් ඒ සඳහා ගෙවනවාද කියලා. දැන් විශේෂයෙන් අපි අනම් ඉල්ලුමක් තියෙන භාණ්ඩ වලට වැඩියෙන් බදු පනවන්නේ. මිල වැඩි වුණත් ඊට සාපේක්ෂව ඉල්ලුම වෙනස් වීමේ වේගය අඩු නම් එතන අනම් ඉල්ලුමක් තියෙන්නේ. සිගරට්, මත්පැන් ඒ වගේ දේවල් වලට වැඩියෙන් බදු පනවනවා. බදු පැනෙවුවහම ඒ බද්ද දැන් බීමත්ව කෙනෙක් ආණ්ඩුවට බනිනවා නම් හොඳටම ඒකට එක අතකට එයාට දොස් කියන්නත් බෑ. සෑහෙන මුදලක් අර තමුන් බීමත් වෙන්න ගත්ත බෝතලේට රජයට බදු වශයෙන් ගෙවලා තමයි බනින්නේ. එනිසා සිගරට් බොන කෙනෙක් ජීවිත පරිත්‍යාගයෙන් බදු ගෙවමින් තමයි මේ සිගරට් සදා බදු පනවල තියෙන්නේ. මේ බද්ද භාණ්ඩේ මිලට එකතු වෙලා තියෙන්නේ වක්‍ර බදු වල. දැන් වක්‍ර බදු වැඩියෙන් ගත්තාම රටේ භාණ්ඩ මිලට එකතු වීම නිසා ඒ රටේ ජනයාගේ ජීවන වියදම් වැඩි වෙනවා. ඒ නිසා බදු පැනවීමේ සීමාවක් තියෙනවා. සීමාව ඉක්මවලා බදු පැනෙවුවොත් ඒක දරාගන්න අමාරුයි. දැන් මේ පනවන්න පුළුවන් උපරිම බදු ප්‍රමාණය තමයි පනවලා තියෙන්නේ. මොකද ආසියානු සංවර්ධ මේ IMF එක ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ තිබෙන අර්බුදයේ විසඳීම සඳහා ඉදිරිපත් කළ තියෙන යෝජනා හතරක් ගරු සභාපතිතුමනි. එක, රජයේ ආදායම හැකිතාක් වැඩි කරගන්න ඕනේ, කවුරු ආණ්ඩු කළා. දෙක, රජයේ වියදම් අඩු කරන්න ඕනේ. අයවැය පරතරය දලදේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් වශයෙන් 15% වඩා අඩු මට්ටමට ගේන්න ඕනේ. දෙක, රට ඇතුළට ගලා එන විදේශ විනිමය වැඩි කරන්න ඕනේ. රටින් පිටට ගලා යන විදේශ විනිමය අඩු කරන්න ඕන. එතකොට තමයි ගෙවුන් ශේෂයේ ජංගම ගිණුමෙහි ගිය අඩු වෙන්නේ. මේ විකල්ප හතරට හැර කුමන දේශපාලනඥයෙක් කවර විදියට තමන්ගේ තම තම නැනපමණින් හිතාගෙන හිටියට මේකට විසඳුමක් දෙන්න බෑ. කවුරු දේශපාලන වශයෙන් වෙනස් වෙලා මේ ගරු සභාවේ එහා පැත්ත මෙහා පැත්ත මාරු වුණයි කියලා මේ මූලික අර්බුදයේ වෙනසක් වෙන්නේ. ඕනෑම ආණ්ඩු කරන කෙනෙක් ඉතිහාසයේ මේ වැටුණ තැනින් ගොඩෙන්න නම් මේ ක්‍රියාමාර්ග හතරට අපි කැමති වුණත් අකමැති වුණත් එකග වෙන්න වෙනවා. රජයේ ආදායම අඩුම තරමේ දලදේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස ලෝකයේ දියුණු රටවල වගේ 5%කටවත් වඩා වැඩි ප්‍රමාණයකට වැඩි කරගන්න ඕන. 10%කට වඩා වැඩි කරගන්න ඕන රට හැදෙන්න නම්. ඊට පස්සේ රජයේ ආදායම 20%ක් වෙනකොට වියදම දලදේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතය ලෙස 25%ක් තිබුණොත් අනේ එතකොට අයවැය පරතරයේ 5%ේ මට්ටමට පවත්වාගෙන යන්න පුළුවන්. සල්ලි අච්චු ගහන්න වෙන්නේ, පොලි අනුපාතය ඉහළ යන්නේ. ඊට පස්සේ අපි මේ භාණ්ඩා සේවා වර්තන ගිණුමේ නිර්යාත ආයාත අතර අපි අතිරික්තයක් ඇති කරගන්න ඕන. ඒ අතිරික්තය ජංගම ගිණුමේ අතිරික්තයක් ඇති කරගන්න එක හරි අමාරු වැඩක්. මොකද අපේ රට විශාල වශයෙන් ආනයන මත රඳනවා. ඛනිජ තෙල් ආනයනය කරනවා, පෝර රසායනික ද්‍රව්‍ය ආනයනය කරනවා, බේත් හේත් ආනයනය කරනවා, මේ ආහාර පාන ආනයනය කරනවා. ඒ කියන්නේ අපේ නිර්යාත ආදායම වගේ දෙගුණයක් ඉතර ආයාත වියදම් දරන්න වෙනවා. එනිසා අපි අලුත් මේ අපනයන විවිධාංගීකරණය එක්ස්පෝර්ට් ඩයිවර්සිෆයි කරන්න ඕනේ. ඒ සඳහා භාණ්ඩ අපනයන විවිධාංගීකරණය, වෙළඳපොළ විවිධාංගීකරණය, භාණ්ඩ නවීකරණයක් කරන්න ඕනේ. අපි වෙන රටවල තියෙන ආදර්ශයේ හිතන්න ඕනේ. දැන් අපනයන වර්ග දෙකක් තියෙනවා, දෘශ්‍ය අපනයන, අදෘශ්‍ය අපනයන. Visible export and invisible exports. ගරු සභාපතිතුමනි, ඉන්දියාව අපිට අල්ලපු රට, මේ තොරතුරු තාක්ෂණය මත අපනයනය කළ IT එක්ස්පෝර්ට්ස් වලින් වර්ෂයකට ඇමරිකාන් ඩොලර් බිලියන 200කට වැඩි හොයනවා. වර්ෂයකට දැන් ඇමරිකා එක්සත් ජනපදයේ ගත්තත් එංගලන්තයේ ගත්තත් බටහිර රටවල් වල මේ තොරතුරු තාක්ෂණ වෙළඳපොළ මේ මෙහෙවන්නේ ඉන්දියානුවන් විසින් වැඩි වශයෙන්. දැන් අපිට විශ්වවිද්‍යාලවල ඉන්න අවදිවල මේ තොරතුරු තාක්ෂණය අපි දන්නේ නැහැ. ඉතින් අපි දන්නේ නැහැ කියලා හිතලා අපේ රටේ කරන්න ඕනේ දේ ඒකනම් ඒක කිරීම සඳහා මේ රටේ දැනුම ප්‍රාග්ධනය වන බවට පත්වෙන ලෝකයක knowledge is capital. එතකොට දැනුම් මේ දරුවෝ ටික තොරතුරු තාක්ෂණයේ පිළිබඳ තියෙන කර්මාන්තයට වැඩි වැඩියෙන් යොමු කළොත් අදුර්ශ අපනයනයක් ලෙස අපිට ආදායමක්, විශාල විනිමය ආදායමක් උපදව ගන්නට පුළුවන්. අපි කරන්නේ කීයද? ලංකාවේ තොරතුරු තාක්ෂණ අපනයනය කළ හොයන්නේ ඇමරිකාන් ඩොලර් බිලියන 1.75යි. 1.75යි අඩු ගානේ 2යි කියමු. ලංකාව තොරතුරු තාක්ෂණ අපනයනය කළ 2%යි. ඉන්දියාව 200යි. අපිට මේ ගෙවා ගන්න බැරුව තියෙන මුළු ණය ප්‍රමාණය කීයද? ගෙවා ගන්න බැරුව තියෙන මුළු ණය ප්‍රමාණය ඇමරිකාන් ඩොලර් මිලියන 50යි. මේ 50 ගෙවන්න නම් මේ 50 වගේ කීප ගුණයක් ගෙවන්න කෙටි කාලයකදී අපිට මේ අදුර්ශ අපනයනයේ පිළිබඳ අධ්‍යාපන ක්‍රමේ පළල් වෙනසක් ඇති කරලා ඒ සඳහා වෘත්තියාභිමුඛ මේ දක්ෂ skills labor වැඩි වශයෙන් දැනුමක් ඇති තාක්ෂණික ශ්‍රමිකයෝ අපනයනය කරන්න ඕනේ. ඉන්දියාව දැන් බලන්න මෝදි අග්‍රාමාත්‍යතුමා සියලුම ඉන්දියන් ආයතන වලට කියලා තියෙන්නේ පුළුවන් තරම් වෛද්‍යවරු හදන්න. ඔවුන්ගේ ඉලක්කය තමයි ඉදිරි අවුරුදු 5 තුලදී ඉන්දියාවෙන් වෛද්‍යවරු ලක්ෂයක් හදනවා. ඒ ලක්ෂය හදන්නේ ඉන්දියාවට නෙමෙයි, වෛද්‍යවරු අපනයනය කරන්නේ. ඉන්දියාවට සල්ලි ගේන්නේ. අපි කියන්නේ අපේ රටේ අය මෙන්න වෙන රටකට යන්න පොලිමේ ඉන්නවා කියලා. අපි මේ ආකල්පය වෙනස් කරන්න ඕනේ. අපිට වැඩි වැඩියෙන් මේ පුහුණු ශ්‍රමිකයන් රට යවන්න පුළුවන් නම්, විදේශගත කරන්න පුළුවන් නම්, මේ නර්සස්ලා ඇමරිකා මේ ජපානයට ජපන් භාෂාව සහිතව අවශ්‍ය විෂය නිර්දේශය කල් ඉවෙලා යවන්න පුළුවන් නම්. අපි දැන් අනුමත කළා නර්සින් යුනිවර්සිටි එකක්. දැන් ඒ වගේ කරලා අපි මේ අපනයන විවිධාංගීකරණයක් කරන්න ඕන. දැන් බලන්න සභාපතිතුමනි, ඉන්දියාව හොලිවුඩ් සිනමාව මුළු ලෝකෙම රටවල් වලට සිනමා කර්මාන්තයේ වශයෙන් මුළු ලෝකෙම චිත්‍රපටි පෙන්වනවා සිනමාව. ඒකෙන් ඉන්දියාවට විශාල ආදායමක් එනවා. ඉන්දියාවේ එක දවසකට චිත්‍රපටියකට වඩා වැඩි නිෂ්පාදනය කරනවා දවසකට. ඒ තුලින් විශාල කර්මාන්තය ආරක්ෂාවස්සා ජනිත වෙනවා, ආදායම් මාර්ග ඇති වෙනවා, ජාත්‍යන්තර වෙළඳපොළ දිනනවා, රටට සල්ලි එනවා. දැන් එහෙම අපිට තරඟ කරන්න පුළුවන් නිර්මාණාත්මක දක්ෂතා හැකියාවන් තියෙන පුද්ගලයෝ ඉන්නවා. මම මේ රටේ කලාකරුවන් දෙදෙනෙක් කුමා තිරමාදුව හා සරත් කොතලාවල එක්ක ද නිවුස් පේපර් හැදුවා. ඉන්දියාවේ බැංගලෝර් සිනමා උල්ලේදී ආසියාවේ හොඳම චිත්‍රපටියට මේ සම්මානයේ සමග ඩොලර් 6000ක් ලැබෙන්න තිබුණේ ඩොලර් 3000ක් ලැබුණා. ඒ ඩොලර් 3000 රට ඇතුළට ආවා. අපිට එහෙම කරන්න පුළුවන් මේ ඒ වගේ නිර්මාණ හදල ඉවරලා අපනයනය කරන්න පුළුවන්. එවැනි දේ සඳහා අවශ්‍ය අලුත් කිසිම දෙයක් හිතන්න නැතුව අපි සම්ප්‍රදායිකව බැන අඬ ගහගෙන දෙපැත්තට බෙදිලා ඉවරලා කීමෙන් මේ එක ප්‍රශ්නයකින්වත් අපිට ගොඩ එන්න බෑ. ඒ නිසා තමයි මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන සමග අපි එකඟ වෙලා තියෙන්නේ කරුණු හතරකට. රජයේ ආදායම වැඩි කරගන්න, රාජ්‍ය වියදම් අඩු කරගන්න, රට ඇතුළට එන විනිමය ප්‍රමාණය වැඩි කරගන්න, රටින් පිටට ගලා යන විනිමය ප්‍රමාණය අඩු කරන්න, මේ ගෙවුම් ශේෂයේ ජංගම ගිණුම හිඟිය අඩු කරගන්න, මේ රාජ්‍ය අයවැය ජංගම ගිණුම හිඟිය අඩු කළ ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් ඇති කරගන්න, මේ ඉලක්ක කරා ළඟා කරගන්න විට රජය විශ්වාස කරනවා සැප්තැම්බර් මාසේ වන විට මේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කරගන්න පුළුවන් කියලා. අපිට මේ ණය ටික ප්‍රතිව්‍යුහගතකරණය කරගත්තේ නැත්නම් අපි මේ ණය අරන් තියන්නේ වෙන රටවල ජනතාවගේ මුදල්. ඇමරිකා එක්සත් ජනපදයේ එක්සත් රාජධානිය වෙන රටවල්වල මේ විශ්‍රාමික ජන කොටස් ඔවුන්ගේ විශ්‍රාම වැටුප් ෆන්ඩ් මැනේජ්මන්ට් කම්පැනි එකට අරමුදල් සම්පාදන සමාගමකට දෙනවා. මේ මුදල් වඩා වාසිදායක ලෙස ආයෝජනය කරන්නට කියලා. එතකොට ඔවුන් මේ මුදල් ලංකාව වගේ රටවල්වල සවරි බොන්ඩ්ස් වල ස්වෛරීත්ව බැඳුම් කරවල ආයෝජනය කරනවා. දැන් මේ ආයෝජනය කරපු මුදල් අපි ගෙවන්නේ නැතුව හිටියා මේ රටවල ජනයාට මේ අපේ ඔවුන්ට ලැබිය යුතු පොලිය මුදල ලැබෙන්නේ නැති වෙච්චාම ඒක විශාල අර්බුදයක්. ඒ අර්බුදේ අපි සවරින් බොන්ඩ්ස් ස්වෛරීත්ව බැඳුම් කර නිකුත් කළ ඇමරිකානු ඩොලර් බිලියන 12කට වඩා ලෝකෙට ගෙවන්න තියෙනවා. ඒ ණය ටික ගෙවන ක්‍රමය සකස් කරගත්තේ නැත්නම් අපේ රට ලෙබනනය හෝ ඊටත් වඩා අන්ත රටක් බවට පත් වෙනවා. ඒක තමයි මේ දේශපාලන වශයෙන් කවර කරුණු කීවත් මේ සඳහා උත්තරයක් නැති ආණ්ඩුවකට රටක් ආණ්ඩු කරන්න බෑ. අපි මේ 2029 අවුරුද්ද ඉවරනකොට එකවර කල්පිරලා ගෙවන්න වෙනවා ඇමරිකානු ඩොලර් බිලියන 1000 මිලියන 1500ක් 1.5 බිලියන්. 2019 ගත්ත මේ ස්වෛරීත්ව බැඳුම් කර 2029 දී කල්පිරෙන්නේ. ඉතින් මේව ගෙවන්න මුදලක් අපි සොයා ගැනීම සඳහා මේ දිනවල පැරිස් සාධාර කණ්ඩායම ඊළඟට ශ්‍රී ලංකා මහා බැංකුව මුදල් අමාත්‍යාංශයේ විශේෂඥයන් ඉන්දියාවේ මුදල් අමාත්‍යතුමිය ජපානයේ මුදල් අමාත්‍යතුමා ප්‍රංශයේ මුදල් අමාත්‍යතුමා මේ සියලු පාර්ශ්වයන් සාකච්ඡා කරන කොහොමද ලංකාවට යම්කිසි සහනයක් දෙන්නේ මේ ණය ගෙවීම සම්බන්ධයෙන්. ඒක තමයි ණය ප්‍රතිව්‍යුහගත කරන්නේ.
Honorable Minister, you have 2 more minutes.
හොඳයි. මේ ණය ප්‍රතිව්‍යුහගත කරන්නේ කරගත්තේ නැත්නම් අපි කාටවත් රට ආණ්ඩු කරන්න බෑ. ඒක නිසා දේශපාලන පක්ෂපාත භේදයෙන් තොරව සමහර දේවල් ඉතාම ජනප්‍රිය නොවන තීන්දුව තමයි මේ අරන් තියෙන්නේ. ඒවා රජයකට වාසිදායක ජනප්‍රිය දේවල් නෙමේ. හැම කෙනෙක්ම දැක අපි ඊයේ විදුලි බලය අඩුවෙන් දෙනවා කියනවා නම් ඒක දේශපාලන වශයෙන් ජනප්‍රිය වාසිදායක දෙයක්. විදුලි අඩු කරපියම් කියලා උද්ඝෝෂණය කරන්න විදුලියේ කෝටි ප්‍රකෝටි ගණන් පාඩු වෙලා විදුලිය අඩුවට දෙන්න පුළුවන් නම් අඩු අපිත් කැමැතියි අඩුවට දෙන්න. එහෙම දෙන්න බෑ. මෙතනින් එහාටවත් මේ රටේ දේශපාලනඥයන් පිරිවැය පිළිඹිබු වෙන මිල ප්‍රතිපත්තියක් නැත්තම් කොස්ට් රිෆ්ලෙක්ටිව් ප්‍රයිස් ෆෝමියුලා එකක් අනුගමනය කරන්නේ නැත්තම් මේ රටට අනාගතයක් නැහැ. ඒක නිසා අපි කුමන දේශපාලන මතයක් දරුවත් අපි ආර්ථිකමය කරුණු කාරණාවලදී පාර්ලිමේන්තුවක් වශයෙන් රටේ මූල්‍ය පාලනය පිළිබඳ බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට නිසා ඒ පිළිබඳ විද්‍යාත්මකව පවතින තත්වයට අනුව කටයුතු කරන්නට අපි දෙපාර්ශ්වය අතරම එකඟතාවයක් ඇති වෙන්න ඕනේ රටේ අනාගතය සඳහා. එහෙම නැති වුණොත් වෙන්නේ අවුරුදු 75ක් අපි නිදාසින් පස්සේ ගමන් කළා. විවිධ විදියට අපිට දේශපාලන බලය සඳහා වාසිදායක දේවල් ප්‍රකාශ කළා. ජනතාව ගුණා කරලා මේ බලය ලබා ගත්තට ඒ බලය පවත්වාගෙන යන්න බෑ. මොකද ජාත්‍යන්තර වශයෙන් තියෙන තත්ත්වයට අපිට චන්දි වශයෙන් හැසිරෙන්න බෑ. මම දැක්කා එක්තරා කාටුන් ශිල්පියෙක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට විපක්ෂයේ අභියෝග කරලා තියෙන එක කාටුන් චිත්‍රයකට අරන් තිබුණා. අපි කියනවා අපි කියන කොන්දේසි වලට මේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන්න කියලා. එහෙම කරයිද සභාපතිතුමනි? ලෝක බැංකුව කියන්නේ බැංකුවක්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අරමුදල බැංකුවක්. ආසියානු සංවර්ධන බැංකුව බැංකුවක්. බැංකුව කටයුතු කරනකොට බැංකුවේ තියෙන ක්‍රමවේදය මිසක් අපේ ගණන්කාරකම් වලට අපේ වේදනාවන්ට බැංකුව නැමෙන්නේ නැහැ. ඒක ප්‍රායෝගිකවත් අපි වුණත් ණයක් ගත්තාම තියෙන තත්ත්වය ඒකයි. ඒ නිසා ඉතාම බැරෑරුම් තැනක මේ රට තියෙන්නේ. මේ රටේ ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් තොරව අංගලක්වත් ඉස්සරහට යන්න බෑ. ඔබතුමා
දන්නවා
මහාමාර්ග අමාත්‍යවරයා අයිරෝඩ් ව්‍යාපෘතිය තියෙනවා, අධිවේගී මාර්ග තියෙනවා, මේව ඉද්ද ගැහුවා වගේ නතර වෙලා තියෙන්නේ. මොකද මේව විදේශ ණය ආධාර ලබාගෙන කරන ඒවා. ඒවට සතියක්වත් දෙන්නේ නැහැ ණය ප්‍රතිව්‍යුහගත කරන්නේ කන්නකම් ඒවට සල්ලි දෙන්නේ නැහැ ඉතින් අපිව මැරුවත් එහෙම නැත්තම් පිටියකට හේතු කළා මේක හදපන් කියලා කිව්වත් කොහොම හදන්නද මේ සියලුම යටිතල පහසුකම් සඳහා ණය aran තියෙන්නේ ගත්ත ණය ගෙවන්නේ නැහැ කියනවා නම් ගෙවන ක්‍රමයක් කියන්නේ නැහැ කියනවා නම් ආපහු ලැබෙන්නේ නැහැ ඒ නිසා
අපේ මිනිස්ටර් ප්ලීස් වයින්ඩ් අප්
තත්පේ තේරුම්ගෙන මේ රට මෙතනින් උඩට ආර්ථිකමය වශයෙන් උඩට ගත්තොත් අපි මේ වර්ෂයේ අග වෙනකොට බලාපොරොත්තු වෙනවා රුපියල ඩොලරයට ගෙවන මුදල් ප්‍රමාණය රුපියල් 300ට වඩා පාලට ගමන් කරයි පොලි අනුපාතයේ අවශ්‍යම මේ වර්ෂයේදී උද්දමන අනුපාතයේ තනි ඉලක්කමේ සංඛ්‍යාව බවට පත් වෙයි ඒ අනුව පොලි අනුපාතයේ පහත වැටි රුපියල ශක්තිමත් වෙයි මේ ප්‍රතිව්‍යුහගත කරන ක්‍රියාවලියෙන් පස්සේ ආර්ථිකය නැවත පීල්ලට වැටෙයි කියන විශ්වාසය ආණ්ඩුවට තිබෙන බව සඳහන් කරමින් මගේ වචන කිපෙ මෙන් අවසන් කරනවා
ස්තුතියි ඊළඟට හොන්රබල් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා you have 12 minutes
ස්තුතියි මන්ත්‍රීතුමනි අපි ආගෙන හිටියා ඊයේ මෙතන කතා කරනකොට මෙතිවතුරු කියනවා දැන් මේ රටේ ජනතාව සතුටින් ජීවත් වෙනවා කියලා. අපිට නම් රටවට යනකොට මේ පාර්ලිමේන්තුවේ ආර්ථිකය ගැන නොඑක් නොඑක් පුරසාරං බරබර වචන ඇහුණත් රටවට යනකොට සතුටින් ඉන්න කෙනෙක් සාමාන්‍ය පුරවැසියෝ සිනාමුසු මොහොනකින් සතුටකින් ජීවත් වෙනවා කියලා පේන්නේ නැහැ. සතුටින් ජීවත් වෙනවා කියලා පේන්නේ කරදර ගොඩක් එක්ක ජීවත් වෙනවාක තමයි පේන්නේ. වර්තමානයේ ජීවන බර ජනතාවට දරා ගන්න බෑ. පෞල් සංස්ථාව දුර්වල වෙලා ඛේදනීය තත්ත්වය තමයි දරුවන්ට අවශ්‍ය දේවල් සපයා දෙන්න දෙමව්පියන්ට බැරි වෙලා තියෙනවා. දරුවෝ විශාල සංඛ්‍යාවක් බඩගින්නේ ඉන්නවා. අපට වාර්තා වෙන විදිහට මේ රටේ 15%ක් දරුවන්ට මන්දපෝෂණය තියෙනවා. 50%ක් පමණ දරුවන්ට තුන් වේලා කන්න හම්බ වෙන්නේ නැහැ. එමෙදුවට දරුවන්ට අධ්‍යාපනය සඳහා අවශ්‍ය පහසුකම් ලබා දිය යුතු ප්‍රවාහන පහසුකම් ඒ වගේ දේවල් ලබා දෙන්න බැරි තත්ත්වයක් ඇති වෙලා තියෙන දේවෝපියන්ට. තව රටේ ආර්ථිකය අපි දකිනවා එන්න එන්නම සංකෝචනය වෙනවා. ඒ කියන්නේ පවුලේ ආර්ථිකය පොදුවේ රටේ ආර්ථිකය සංකෝචනය වෙනවා කියන්නේ ජීවන මට්ටම පහළ වැටෙනවා කියන එක තමයි එකෙන් අපට තේරෙන්නේ. නමුත් මෙහෙම තියෙද්දි තමුන්නාස්සලා කියනවා රටේ ජනතාව දැන් සතුටින් ජීවත් වෙනවා. තෙල් පෝලිං නැහැ, ගෑස් පෝලිං නැහැ. ඒවා නැති වෙලා තියෙන ජනතාවගේ අතේ මුදල් නැති නිසා මිසක් ජනතාව ඒවා බහුලව පාවිච්චි කරන නිසා නෙවෙයි. මේ අතරේ අපි දකිනවා විරකියාවත් වර්ධනය වෙනවා. ව්‍යාපාර වැහිගෙන යනවා. අපි හැමදාම මේ ගැන කතා කරා විරකියාව වර්ධනය වෙනවා. අපි යම් යම් ස්ථානවලට ගියාම තරුණයෝ තරුණ දියණියෝ තරුණ පුත්වරු අපේ ළඟට ඇවිල්ලා රස්සාස හොයලා දෙන්න කියනවා. කරන රස්සාවෙන් ජීවත් වෙන්න බෑ කියනවා. ලැබෙන පඩිය ජීවිතේ ගත ගහ ගන්න මදි මේ කට්ටියටද. මං ගිය පාර මගේ කතාවේදී කිව්වා මේ රටේ මහා පරිමාණ ව්‍යාපාරවලට කනකොක අඬාගෙන ඉන්නේ කියලා. ඒ හරියට මාසෙකට ඉස්සෙල්ලා දැන් දවස් 5කට ඉස්සෙල්ලා අපි දැක්ක හයිඩ්‍රාමණි ඇඟලුම් කර්මාශාලාව අහලා දැම්ම. හයිඩ්‍රාමණි ඇඟලුම් කර්මාශාලාව කියන්නේ විදේශ විනිමය විශාල වශයෙන් උපයන අපනයනය කරන්නේ අපේ ඇඟලුම් කර්මාශේත්‍රයේ මේ රටේ. ඒකට ඒවා වැහෙනකොට 1080කට රැකියාව නැති වුණා කියලා අපට වාර්තා වුණා හයිඩ්‍රාමණි ඇඟලුම් කම්හලෙන් පමණක්. තව ඉස්සරහටත් හුඟක් ඇඟලුම් කර්මාශාලා 150 140 ඒ වගේ කොටස් වහන්න සැලසුම් කරනවා අපට ආරංචි. ජනාධිපතිතුමා ගේනවා කිව්ව ආර්ථික සංවර්ධනය. හැමදාම එතුමා ඉතා සතුටින් කතා කරනවා. අපට පෙන්නනවා සිහින ලෝකයක් පෙන්නනවා. නමුත් මේ ආර්ථික සංවර්ධනය අපේ ඇඟට දැනෙන්නේ නැහැ. අපි මේක කොහෙවත් දකින්නේ නැහැ. ජනතාවගේ ඇඟට දැනෙන්නේ නැත්නම් තමුන්නාසලා ගැස් ඉදිරිපිට පේන්නේ නැත්නම් ඒක කොහේ හරි හංගගෙන කරන සංවර්ධනයකින් මේ රටට වැඩක් නැහැ. ඒවා බැංකු වලට සීමා වෙලා එහෙම නැත්නම් මහා බැංකු වලට සීමා වෙලා මුදල් ලැබෙන්නට සීමා වෙලා එහෙම ආර්ථික සංවර්ධන කරාට වැඩක් නැහැ. මේ සංවර්ධනය අපිට දැනෙන්න ඕනේ. ඒක තමයි තියෙන විශාලම ප්‍රශ්නේ. අඩු ගානේ අපි බලාපොරොත්තු වුණා සංචාර ක්ෂේත්‍රය ලුහුසයි කියලා. කොහොමුණ සංචාරකයන් තාම අපේ රටට ඒම ගැන වැඩි උනන්දුවක් දක්වනවා අපට පේන්නේ. සංචාර ක්ෂේත්‍රය නිසා ජීවිත ගැටගසා ගන්න විශාල ප්‍රමාණයක් මේ රටේ ජීවත් වෙනවා. මම නියෝජනය කරන දිස්ත්‍රික්කයේ ගම්පහ දිස්ත්‍රික්කයේ ගත්තොත් මීගමුව ඒ මූදුකරේ විශාල සංඛ්‍යාවක් තරුණ තරුණියෝ උඩා ව්‍යාපාර ප්‍රවාහන සේවාවන් ඒ වගේ දේවල් සපයමින් සංචාර ක්ෂේත්‍රයෙන් ජීවත් වුණා. නමුත් ඒවා දැන් හුඟා දුර්වලලා කඩන් වැටලා තියෙනවා. ඊළඟට අපි ඊයේ මෙතන කතා කරා ජනක රත්නායක ගැන. ඒ ජනක රත්නායකට විරුද්ධව තිබුණ චෝදනාව අපි දැක්කේ රජය බුදුලි මිල වැඩි කරන්න හදනකොට එතුමා ඒකට විරුද්ධ වුණා. ඒක හන්දා එතුමා හතුරෙක් හැටියෙන් දැක්කා රජය. ඊට පස්සේ ඊයේ පෙරේදා ඉස්සෙල්ලා 150කින් වැඩි කරනකොට විරුද්ධ වුණා. ඊයේ පෙරේදා මේක අඩු කරනකොට එතුමා කිව්වා අඩු කරනවා මදි කියලා. රුපියල් 3කින්ද කොහෙද ඒකකයක් අඩු කරන්න හදනකොට මෙතුමා කිව්වා රුපියල් 25කින් විතර අඩු කරන්න පුළුවන් කියලා. අපි දැක්කේ මෙච්චරයි මෙතුමා කරපු වරද. එතකොට අපි දැක්කා ඒ ජනක රත්නායක ගැන කතා කරනකොට මේගොල්ලෝ කතා කරේ ඊයේ දවසේම එයා අපට ඕන විදිහට වැඩ කරන්න ඕනේ. ඒක മന്ത്രി කෙනෙක් හිටපු ඇමති කෙනෙක් කිව්වා ස්වාධීන කොමිෂන් කියලා ඒවා නැහැ කිව්වා. ඒවට අපි පත් කරන්නේ අපට ඕන මිනිස්සු කිව්වා. ඒගොල්ලෝ අපට ඕන විදිහට වැඩ කරන්න ඕනේ කිව්වා. හිටපු ජනාධිපති හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමා එළියට යන ගමන් කියාගෙන ගියාම මම දැක්කා එයා ඉතින් අපට ඕන විදිහට වැඩ කරේ නැහනේ. එයා අපේ ප්‍රතිපත්ති වල නෙවෙයිනේ හිටියේ. ඒකන්ද අපට ඇස් කරන්න ඕන වුණා කිව්වා. එතකොට මේ වහෙන් අපි දකින්නේ ඊයේ මේක ලොප්පු කරලා පෙන්නවා පරණ දූෂිත දේශපාලන සංස්කෘතිය නැවතත් මේ රටේ ඔලු උස්සනවා කියලා. ඒ දූෂිත දේශපාලන සංස්කෘතිය තමයි මේගොල්ලෝ ඇඟට අල්ලන්නේ, මේගොල්ලෝ ඇඟට ගැලපෙන්නේ. ඒ දූෂිත දේශපාලන සංස්කෘතියේ මේ දූෂිත දේශපාලනඥයෝ වැදබෙනවා. මේගොල්ලෝ ජනතාව හුරා කාලා ජීවත් වෙනවා. මේක තමයි නැවත ඔලු උස්සගෙන නැගිටින්නේ. මේක ඉතා කනගාටුදායක තත්ත්වයක්. අඩු ගානේ මේගොල්ලන්ට බැරි වෙලා තියෙනවා මේ රටේ දරුවන්ගේ අධ්‍යාපනය, මේ රටේ ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂණ විදියට වැඩ කරන්න. අධ්‍යාපන අංශය ඉතා දුර්වලයි. පාසල් වැහෙනවා, විභාග පවත්ව ගන්න බැරුව දඟලනවා. ගුරුවරු මහපාරේ විභාග ප්‍රශ්න පත්‍ර නිවැරදි කරන්න ඉදිරිපත් වෙන්නේ නැහැ මහාචාර්යවරු. අධ්‍යාපනය කඩලා වැටලා ප්‍රශ්න රාශියක් තියෙනවා. ඊළඟට අපි දකිනවා සෞඛ්‍ය තත්ත්වය. සෞඛ්‍ය තත්ත්වය අන්ත දූෂිතයි, ඒ වගේම අන්ත දුර්වලයි, ඒ වගේම දූෂිතයි. මේ දිනවල මගේ ආසනය කැලණිය ලංකාවේ දෙවෙනියට වැඩියෙන් ඩෙංගු තියෙන ආසනය. වැඩියෙන්ම තියෙන්නේ මීගමු ආසන. මේ දෙකම ගම්පහ දිස්ත්‍රික්කේ. අපේ ආසනවල අපි අපේ රජයේදී ඇලවල්ලාදී මම නායක හමුදාවේ තවසර ඇතුව උදව් ඉල්ලගෙන ඉතා හොඳින් නඩත්තු කරා. ඒ කාලේ මේ ප්‍රශ්න අඩු වෙලා ගියා. දැන් අපි දකිනවා ඇලවල් එහෙම පිරීලා වතුර උතුරලා හබරල වැවිලා ඉතාම අපිරිසිදු තත්ත්වයක තියෙනවා. ඒවා මේ රජය ඒව ගැන අවධානය යොමු කරන්නේ නැහැ. ඩෙංගු රෝගේ ඉතා දරුණු ලෙස වර්ධනය වෙලා තියෙනවා. මේකට රජය ගන්න ක්‍රියාමාර්ග සෑහීමකට පත් වෙන්න පුළුවන් කියලා මම හිතන්නේ නැහැ. ඊට පස්සේ අපි දකිනවා සෞඛ්‍ය අංශයේ ඉන්න ප්‍රබලෙක් තමයි මේ රජයට ආවඩන වෛද්‍ය බෙල්ලන මහත්මයා. පහුගිය දවස්වල ජාතික රෝහලේ සේවකයෝ එයාගේ බෙල්ලෙන් අල්ලන් ගිහලා රෝහලෙන් එළියට දැම්මා. වෛද්‍ය බෙල්ලන. එයා කියලා තියෙනවා මේ රටේ විශේෂඥ වෛද්‍යවරු ඇති වෙන්න ඉන්නවා කියලා ඇති වෙනකම්. බුතුමල්ලේ ප්‍රදේශවලට තදින්ම බලපානවා මෙතුමා. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශේෂඥ වෛද්‍යවරු. මම ටිකක් සොයලා බැලුවා. මේ රටේ අවශ්‍යතාවය 3700ක් ඉන්න ඕනේ විශේෂඥ වෛද්‍යවරු. දැනට ඉන්නේ 2300යි. පහුගිය අවුරුද්ද ඇතුළත 1000ක් රටින් පිට වෙලා තියෙනවා. පහුගිය අවුරුද්දේ ජනවාරි ඉඳලා මේ වෙනකොට වෛද්‍යවරු, රජයේ වෛද්‍යවරු 2000ක් ගුඩ් ස්ටෑන්ඩින් සර්ටිෆිකේට්. ඒ කියන්නේ හොඳ සේවය ගැන දෙන සර්ටිෆිකේට් එක ශ්‍රී ලංකා මෙඩිකල් කවුන්සිල් එකෙන්, ශ්‍රී ලංකා වෛද්‍ය මණ්ඩලයෙන් ඒ සර්ටිෆිකේට් එක ඉල්ලගෙන තියෙනවා 2000ක්. ඒගොල්ලෝ කියන්නේ සර්ටිෆිකේට් එක මේගොල්ලෝ ඉල්ලන්නේ රටින් පිට වෙන්න ඕන වුණාම තමයි ඒක ඉල්ලන්නේ කියලා. ඒ කියන්නේ නුදුරේදී තවත් 1000ක් පිටව යනවා. එතකොට දැන් ඉන්නේ 2300යි. 2000 ගියොත් ඒක 1300යි. අවශ්‍යතාවය 3700යි. එතකොට මේ தත්ත්වය ඉතා කනගාටුදායක தත්ත්වයක්. ඒ අතරේ අපි දකින්නවා ප්‍රමිතියෙන් තොර බෙහෙත් ගේනවා. අක්ෂි සර්ජරිස් කරාම අක්ෂි ශල්‍යකර්ම කරපු අය අඳ වෙලා තියෙනවා. මේවා පගාවට අල්ලසට ප්‍රමිතියෙන් තොරව ක්‍රමවේදයෙන් පිටතර ගිහිල්ලා බාල බඩු ගේනවා. ඒ අතරේම අපි දකිනවා දැන් මේගොල්ලෝ කතා කරනවා රජයේ රෝහල්වල ජීවන මාට්ටු දාන. එතකොට සල්ලි තියෙන මිනිහට තියෙන බඩු ටිකක් යනවා. කොහොම වුණත් රජයේ රෝහලකට මේ කාලේ ගියාම ජීවන මාට්ටුවක් වගේ තමයි. මොකද ඒගොල්ලන්ට චිට් එකක් දෙනවා, එළියේ ෆාමසි එකට ගිහිල්ලා බඩු ගන්න ඕනේ. එතකොට ජීවන මාට්ටුවක් තමයි ඒක. නමුත් මේගොල්ලෝ හදන්නේ මේ සෞඛ්‍යයත් කඩාකප්පල් කරලා සෞඛ්‍ය විනාශ වෙනතන්ට වැඩ කරන් තමයි මේගොල්ලෝ එක එක ක්‍රියාමාර්ග ක්‍රමවේද ගේන්න හදන්නේ. පහුගිය දවස්වල කතා කරා එක්ස්ප්‍රස් පවල් නෞකාවගෙන මේ නෞකාවෙනුත් අනිවාර්යයෙන්ම මේ රජයේ යම් කිසි පිරිසක් වංචාවක් කරා මේ රට කඩන් වැටලා තියෙද්දි දූෂණය නවත්තන්නේ නැහැ. කොහෙන් කොහෙන් හරි ඩොලර් මිලියන 100 200 හොරගම් කරනවා. අධිකරණ ඇමති මෙතෙන්ට ඇවිල්ලා කිව්වා ඩොලර් මිලියන 250ක පාගාවක් ගහලා තියෙනවා කියලා. පිට මිනිසුන්ට පගා දෙන්නේ නැහැ කවුරුත්.
Honorable member, you have 2 more minutes.
ලකි මට ඕන තිනඩියක් දෙන්න. ලකි ඕන උනොත් පිට මිනිසුන්ට පගා දෙන්නේ නැහැ. මිනිසු පගා දෙන්නේ රජයේ සේවකේ වැලියට තමයි. ඒ වගේ අයත් තමයි පගා දෙන්නේ. ඒ කියන්නේ මේක යම් කිසි සම්බන්ධයි. දැන් මේ නැව නිසා නැවෙන් වෙච්ච විනාශය මම සොයලා බැලුවා. මුහුදු ජීවීන්, ශීරපායි ජීවීන් 67 දෙනෙක් මැරලා තියෙනවා, ගොඩ ගහලා තියෙනවා. එතන ඉන්නවා තල්මසු 18ක්. මේ අපේ සම්පත්. තල්මසෙක් කියන්නේ ඩොලර් බිලියනයක් විතර වටින සතෙක්. සාමාන්‍යයෙන් අර අඩියක් දිග කාප්පයක් ගත්තා ඩොලර් 100ක් විතර වටිනවා මේ කාලේ. අපි පොකුණු වල හදන. තල්මසු 18යි ඩොල්ෆින් 48ක් ගොඩ ගහලා තියෙනවා. පොපොයිස් කියලා ඉන්න ඩොල්ෆින්ට වඩා ටිකක් පොඩි කොටුල මත්සෙක් ඒනුත් එකෙක් ගොඩ ගහලා තියෙනවා. කොරල් පරවලට වෙච්ච හානිය ගණන් කරන්න බෑ කියනවා. දීවරෙන්ට විශාල හානියක් වුණා ඒගොල්ලන්ගේ ආම්පන්න උපකරණ වලට. ඒව ගණන් තියන්න බෑ කියනවා. එතකොට මෙවැනි හානිකර තත්ත්වයක් යටතේ මේ රජයේ නියෝජිතයෝ අතන මෙතන සල්ලි හොරකම් කරන්න පටන් ගත්තා. ඒකට වන්දි ගන්න උවමනාවක් දැක්ුවේ නැහැ. ඒ පාර මේ කාලේ අපට ඇහෙනවා නොඑක් 50 ගේන්න හදනවා. මේ 50 ඔක්කොම ගේන්නේ මේ රජයේ දේශපාලන හස්තේ ශක්තිමත් කරගන්න මිසක් ජනතාවගේ අවශ්‍යතාවයන් මත නෙමෙයි. 50 ගේනවා ප්‍රතිසස්ත පන්ත ගේන්න හදනවා ජනතාව මර්ධනය කරන්න, මාධ්‍ය මර්ධනයට පන්තක් ගේන්න හදනවා. ඊට පස්සේ අපි දකිනවා මහා බැංකු පනතක් ගේන්න හදනවා, බැංකු පනත ගේන්න හදනවා. ඒ බැංකු වල බලය පාලනය කිරීම දේශපාලනඥයන්ගේ අතට ගන්න. ඊළඟට දූෂණ විරෝධී පනතක් ගේන්න හදනවා. මේ රටේ දූෂණය නවත්තන්න අලුත් පනත් ඕනේ නැහැ. මේ පනක් ගෙනෙල්ල කරන්නේ ඒවට විරුද්ධව ගේන්න පුළුවන් යුක්තේ පසඳ ලීමේ ක්‍රියාමාර්ගය තවත් දුෂ්කර කරන එකයි මේගොල්ලෝ කරන්න හදන. ඊට පස්සේ අපි දකිනවා මේ දවස්වල කතා කරන පුද්ගලයන්ගේ අවශ්‍යතාවයට දේශපාලන පක්ෂවල අවශ්‍යතාවය අනුව ඡන්ද එහෙට මෙහෙට අදින්න ඉස්සරහට ගේන පස්සට දාන්න ව්‍යවස්ථා වෙනස් කරන්න කතා කරනවා. ඒකට මම සදාචාරයක් නැති නිසා මම පුද්ගලිකව ඒක අනුමත කරන්නේ නැහැ. ඒවා සදාචාරයක් තියෙන රටක නොවිය යුතු දේවල්. ඒවා කැත වැඩ. නැවත අරගලය මතක් කරන්න ඕනේ. අරගලයේ දූෂිත දේශපාලනඥයන්ට පහුගිය කාලේ මරබිය ගෙනාවා. දූෂිත දේශපාලනඥයෝ හැසිරුණාකාරයේ තවුන්නාසලා දැක්කා. අරගලයට වැඩියම බය වුණ දූෂිත දේශපාලනඥයෝ මේ පාර්ලිමේන්තුවේ තාම අරගලයට මඩ ගහනවා. තාම මඩ ගහනවා. අරගලයේ මතක් කරපු හැටි ගුණහරුපෙන් බයිනවා. අපි දැක්කා කළුතර අවුරුදු 16 ගෑල් ළමෙක් දූෂණය වෙලා ඝාතනය කරලා තිබුණා. ඒකත් අරගලයේ ප්‍රධානියක් කරා කියලා ඒකත් අරගලයේ පැත්තට හරවන්න හැදුවා. ඊට පස්සේ අපි දැක්කා වලානේ ජංගම ගණිකා මඩමක් තියනවා කියලා තිබුණා. ඒකත් කරන්නේ අරගලයේ ප්‍රධානියෙක් කිව්වා. මේ රටේ මිනිහෙකුට බඩේම අවුරුවක් ඇදුනත් ඒකත් වෙන්නේ අරගලයේ නිසාද? ඒවා කීකේ තෘප්තියක් ආතල්යක් ගන්නව නම් අපට කමක් නැහැ. නමුත් මේ රටේ ජනතාව දැනගන්න ඕනේ අරගල කරලා ඒ අරගල වලින් වෙච්ච සේහි ඒ වෙච්ච රටඩුණ සෙත අපි අමතක කරන්නේ නැහැ. වර්තමාන ජනාධිපති පුටුවේ ඉන්නේ තරගලයක් නිසා තමයි. ඒ අතරේ අපි දකිනවා ආණ්ඩුවෙන් පැනලා මේ පැත්තේ වාඩි වෙලා ඉන්නවා සමහර මැක්කෝ හදනවා. දැන් කොහේ හරි සතෙක් ගෙල්ලෙන්න ඕනෙලාට ආණ්ඩුවට ඡන්ද දෙනවා. ඊට පස්සේ දැන් ඉදිරි ඡන්ද ගැන මතක් වෙනකොට එක එක ආකාරයෙන් මඩ ගහලි වෙලා කේලම් කියලා බොරු කතා නිර්මාණය කරලා මිනිස්සු බය කරලා මොනවා හරි කරලා ඡන්ද ගන්න හදනවා. අපි දැක්ක එකමත්තේ මැක්කෙක් මෙලස්සලා පොතක් ලියාගෙන රටවටේ ගෙනියනවා. මමයි ශවීන්ද්‍ර සිල්ලයි එකතු වෙලා කුමන්ත්‍රණයක් කරන්න හැදුවලු. ඒකේ කියනවා අර ඇමරිකානු තානාපතිතුමියත් එම කුමන්ත්‍රණය පිටිපස්සේ හිටියලු. මේ මැක්කෝ හදන්නේ මේ මැක්කා හදන්නේ පුරුදු පරිදි ජනතාවගේ ඔළුවලට ඉස බීජ දාලා. ඒ මැක්කා විපක්ෂේ ඉන්න කාලේ මම හමුදාපති කාලේ මට ටෙලිෆෝන් කරනවා. මගෙන් උදව් ඉල්ලනවා. එහෙම ඉඳගෙන දැන් කියනවා ශෛන්ද්‍ර සිල්ලා මට කතා කරපු ඉඳන් ශෛන්ද්‍ර සිල්ලා ගෙදර ආරින්නලු. ඒ වගේ මිනිස්සුන්ට රැවටෙන්න එපා කියලා අපි මේ රටේ ජනතාවට ඉතා ගෞරවයෙන් මතක් කරලා දෙන්න ඕනේ. මේ වගේ ද්‍රෝහී වඳුරගෙන ඒගොල්ලන්ගෙන් තොරව මේ රට ගෙනියන්න උනන්දු වෙන්න කියලා. නැවතත්
honorable member you
are සංකල්පය අපි ගොඩනගන්න ඕනේ. විනාඩියක් දෙන්න කරුණාකරලා. අරගල සංකල්පය ගොඩනගන්න ඕනේ. ඒ සංකල්පය හරහා දූෂණයෙන් තොර රටක් ගේන්න, දූෂිත දේශපාලනඥයෝ එලවන්න, දූෂිත දේශපාලන සංස්කෘතිය එලවන්න, අපේ ප්‍රජාතන්ත්‍රවාදය රැකගන්න, අපේ ව්‍යවස්ථාව රැකගන්න, ඒ පරිසරය හදන්න අපි ප්‍රාර්ථනා කරනවා. ජනතා විප්ලවයක් මේ රටේ ඇති වෙන්න ඕනේ. සමාජීය විප්ලවයක් ඇති වෙන්න ඕනේ. නිරායුධ නිර්පාක්ෂික වෙන්න පුළුවන්. නිරායුධ නිර්පාක්ෂික සමාජීය විප්ලවයක් වෙන්න ඕනේ. ජනතාව දැනුවත් කරන්න අපි මේ කාලේ රට පුරා යනවා. ඒක ජනතා විප්ලවයක් කියලා මං හඳුන්වනවා. ඊට අමතරව මම මතක් කරන්න ඕනේ ජෙරම් ප්‍රනාන්දු කියලා පුද්ගලයෙක් අල්ලගෙන මේ දවස්වල එයා බෞද්ධ ආගමට කතෝලික හැම ආගමට මඩ ගහනවා. ඒක මාකට් කරන්න හදනවා. දැන් ආපහු බෞද්ධව රවට්ටලා සිංහල බෞද්ධ රවට්ටලා ඒ ඡන්ද ගන්න. ඒ සිංහල බෞද්ධ ජනතාව අතීතයේ රවටුණා මේවට, නයින්ට රවටුණා, එක එක අයට රවටුණා. ඒ නැවත රවටෙන්න එපා. මේ අග්ගලා ගුලි වලට ගිලින්න එපා කියලා අපි මම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ඊළඟට මම පිළිකුලෙන් එලා දකින්නවා රත්තරන් හොරකම් කරපු
කිලෝ
ගණන් රත්තරන් හොරකම් කරපු පුද්ගලයා මේ පාර්ලිමේන්තුවට අරගෙන ආව මේ ආණ්ඩුව ගෙනෙල්ලා ඒ පුද්ගලයාට කියලා අපේ පැත්තට ඡන්දෙ දුන්නා රටට පෙන්නන්න ඒ පුද්ගලයා ආරක්ෂා කරේ ආණ්ඩුව නෙවෙයි කියලා. එතකොට මේ වගේ නින්දිත වැඩ කරනවා මේ මේ පාර්ලිමේන්තුව ඇතුලේ මේ වගේ නින්දිත පුරුෂයෝ ඇවිල්ලා ඒගොල්ලොත් ඉන්නවනම් මහජන නියෝජිතයෝ හැටියට මේක ඇතුලේ ඉන්න එක ඇත්තටම අපිට ලැජ්ජාවක්. ජනතාව මේව අවබෝධ කරගන්න කියලා මම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ජනතාවට ජය වේවා.
Thank you. ඊළඟට ડોક્ટર ජී රත්නසේකර. You have a 60 minutes.
ගරු මුලස්සන රුමන්තිතුමනි, අද මේ මුදල් පනත යටතේ ඉදිරිපත් කරන නියෝග සම්මත කරන මේ මොහොතේ මේ යෝජනා ඉදිරිපත් කරපු මුදල් රාජ්‍ය අමාත්‍යතුමා දිගින් දිගටම පැහැදිලි කරන්න උත්සාහ කළා. මේ වෙනකොට ආර්ථිකයේ යථාතත්ත්වයට පත් වෙමින් තියෙනවා. ප්‍රාථමික ගිණුමේ ධන ශේෂයක් නිර්මාණය වෙමින් තියෙනවා. නිසා රටගත්තත් ආදායමට වඩා වියදම අඩු මට්ටමකට පත් වෙමින් තියෙනවා. ඒ නිසා රට යථාතත්ත්වයට පත් වෙමින් ඉන්නවා. හැබැයි මේ ප්‍රාථමික ගිණුමේ ධන ශේෂය ඍණ වෙන්නේ ණය හා පොලී ගෙවීම නිසා අන්තිමට ණය පොලී හා ණය දල් දරා ගන්න බැරි කමින්. දැන් මේකම තමයි ප්‍රශ්නේ. දැන් ඇත්තටම අපි දිගින් දිගටම මේ කියන්නේ මේ මේ රජයේ යන්නේ මේ විදිහට පෙන්නමින් ආයෙත් පුරුදු පාරෙමයි. මට මතක් වෙනවා අර ගීතයක් තියෙනවා පුරුදු පාරෙම ආදත් යනවා ඒත් වෙන ගමනක් පුතේ හුඟක් අය මගේ පස්සෙන් එනවා තනි වාගිය මගේ. මේ කතාව ඉතාමත් වටිනවා වත්මන් ජනාධිපතිතුමාට. මොකද ඒතුමා පුරුදු පාරෙම යනවා. හැබැයි වෙන ඒතුමා පස්සෙන් යනවා වෙන ගමනක් යනවා වගේ. යන්නේ කොහෙද? කනත්තට. ඒ වගේ මේ මේ ප්‍රශ්න ටික අදටත් විසඳන්න රජය උත්සාහ කරන්නේ තවදුරටත් ණය ගනිමින්මයි. අපි හිර වෙලා තියෙන්නේ ණය වලින්මයි. මුදල් රාජ්‍ය ඇමතිතුමා පුන පුනා කිව්වා ණය පොලී හා ණය වාරික නිසා තමයි මේ ධන තියෙන ප්‍රාථමික ගිණු විශේෂ ප්‍රාග්ධන ගිණුමට ඍණ වෙන්නේ. ඒ නිසා මේ ණය හා පොලී නිසාම තමයි අපිට දැන් දරා ගන්න බැරි ආර්ථික තත්ත්වයක් උදා වෙලා තියෙන්නේ. අපි මුල ඉඳලම කියන්නේ ඒක. ඒ නිසා අපේ බන්දුල් ගුණරත්න අමාත්‍යතුමත් මගේ ගුරුවරයා හැටියට මම සලකනවා. එතුමත් කිව්වා මේ අපට ගොඩේන්න වෙන ක්‍රමයක් නැහැ ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන්මයි කියලා. හැබැයි ණය ප්‍රතිව්‍යුහගත කිරීම කියන්නේ සභාපතිතුමනි එක්තරා ආකාරයක පොඩි తాවකාලික විසඳුමක් අසැතිල්ලක් විතරයි. ණය ප්‍රතිව්‍යුහගත කළත් අපි ණය ගෙවන්න වෙනවා. ඒ ණය ගෙවන්න නම් අපි අනිවාර්යයෙන්ම ණය ගෙවන්න පුළුවන් ආර්ථික තත්ත්වයක් හදාගන්න ඕන. ණය ගෙවන්න පුළුවන් ආර්ථික තත්ත්වයක් හදාගන්නේ කොහොමද? තවදුරටත් ණය ගනිමින්. දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ බිලියන 3ක් ගන්නවා. ජනාධිපතිතුමා මෙතන තුන් වතාවක් ප්‍රකාශ කළා තව බිලියන 7ක් ගන්නවා ඇමරිකාන් ඩොලර්. මෙහෙම ණය අරන් තවදුරටත් මේ යන්නේ අර පුරුදු පාරෙමයි. ඒ නිසා ආර්ථිකයට කිසි දෙයක් වෙලා නැහැ. අපි දන්න තරමට මේ මේ වලෙන් ගොඩ ගන්න මේ ප්‍රපාතයෙන් ගොඩ ගන්න කිසිදු සාධනීය විසඳුමක් මේ වෙනකොට එන්නේ නැහැ. සාමාන්‍ය විදිහට ආර්ථිකය අකර්මණ්‍ය වෙනවා. මේ වෙද්දී සමහර බැංකුවල විදේශ විනිමයෙන් පවා අතිරික්තයක් තියෙනවා. හේතුව විදේශ විනිමයට ඉල්ලුමක් නැහැ. ඩොලරේ ඉතාමත් වේගෙන් කඩා වැටිගෙන යනවා. රුපියල යගේ අපි නම් දකින්නේ රුපියල ශක්තිමත් වීමක් හැටියට නෙමෙයි ආර්ථික අකර්මණ්‍ය වීමක් හැටියට. ඩොලරේට ඉල්ලුමක් නැහැ. ඒ නිසා ආර්ථිකයේ සක්‍රීය වෙලා නැහැ. ඒ නිසා ඩොලරේ ඉල්ලුමක් නැතිවීම හේතුවෙන් හානි පැත්තෙන් ඩොලරය අර පැත්තෙන් විනාශ වීම හේතුවෙන් බාල්දු වීම හේතුවෙන් අපට යම් අසැතිල්ලක් ඒක ලැබිලා තියෙනවා. හැබැයි මේක විකෘතියක්. මේක විකෘතියක් ආර්ථිකයේ. අපි හිතනවා නම් මේක සදාකාලික අපේ රුපියල ශක්තිමත් වුණා අපේ දැන් ආර්ථිකය හරි කියලා. මේක සම්පූර්ණයෙන්ම මායාවක්. ඒ නිසා අපි ගරු මැතිතුමාලගෙන් ඉල්ලන්නේ මේ මේ මායාවට රැවටෙන්න එපා. මේක ආර්ථිකයේ විකෘතියක්. අපනයනකරු මෙච්චර කල් අපනයනකරු සුරක්ෂිතව හිටියා යම් ප්‍රමාණයකට අනික් ව්‍යාපාර බිඳ වැටලා තියෙද්දි. හැබැයි දැන් මේ හේතුව මත අපනයනකරුවොත් යම් ආකාරයක බිඳ වැටීමකට ලක් වෙමින් තියෙනවා. ඒ නිසා අපනයනකරුවන්ගේ ඉල්ලීම් තියෙනවා මේ විදේශ විනිමය මේ රටට ගේන්න දෙන්න රුපියල් බවට පරිවර්තනය කිරීම ඉස්සෙල්ලා මේවා ගැන හිතලා හරි යම් කිසි ක්‍රියාදාමයක් මේ අපනයන කර්මාන්තේ බිඳ වැටෙන්නේ නැතුව තියාගන්න යම්
ප්‍රතිපත්ති
විශේෂම එක කාරණයක් කියන්න වෙනවා. මුදල් රාජ්‍ය ඇමතිතුමා කිව්වා අර රත්තරන් හා ජංගම දුරකථන හොරෙන් ගෙනාපු මන්ත්‍රීතුමා ඇත්තරම මේ පාර්ලිමේන්තුවේ ඉන්නේ සීලු මන්ත්‍රීවරුන්ට අපහාසයක්. මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා එක රුපියලක් වංචා නොකරන ජාවරණ නොකරන මන්ත්‍රීවරු. මේ මන්ත්‍රීවරුකට අද විදේශගත වෙලා ආපහු රටට එන්න බැරි තත්ත්වයක් උදා වෙනවා. සමස්ත ජනතාව සියලු මන්ත්‍රීවරුන්ට එකහෙලා චෝදනා කරන මේ වගේ. හැබැයි දැන් එතන ලස්සන නාට්‍යයක් තිබුණා. ඒ තමයි එතුමා ඉතාමත් පැය ගාණක් තුල දිනදහස් වෙලාව මුදල් රාජ්‍ය ඇමතිතුමාව කිව්වා මේ දඩය අවම දඩය කියලා එතුමාගේ ඒ කිට්ටු අදහසක් කිව්වා. උපරිම දඩය තුන්ගුණයක්. නමුත් මේක තුන්ගුණයක් නෙමෙයි 10%යි. ඒක අවම දඩය නෙමෙයි කියලා එතුමා කිව්වට අවම දඩය තමයි පැය කීපයක් ඇතුළත ආපහු ආවා. අපි කියන්නේ මන්ත්‍රීවරු හැටියට මේක ගැන පූර්ණ පරීක්ෂණයක් තියලා මේ වගේ තත්ත්වයන් වළක්වන්න ක්‍රියාමාර්ග ගත්තේ නැත්නම් මේ 225ටම ඒ අපවාද එනවා. ඒ නිසා මේ අපවාදේ අපට එන එක අසාධාරණයි. ඒ හින්දා මේ මන්ත්‍රීවරයා සම්පූර්ණයෙන්ම ඊයේ පැවති ඡන්ද විමසුමේදී විපක්ෂයත් එක්ක එකතු වෙලා ඡන්දය පාවිච්චි කළේ ඒක එක්තරා ආකාරයක නාට්‍ය කැලක්. මේක පුංචි අයට තේරෙනවා. පොඩි අයට උනත් තේරෙනවා මේ ආණ්ඩු පක්ෂයේ ඉඳගෙන සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිත් වෙලා මේ රත්තරන් ජාවාරමාව විතරයි අපට ආණ්ඩු උදව් කරන්නේ නැහැ කියන එක රටට පෙන්වන්න එතුමා අනිවාර්යෙන්ම විපක්ෂයේ පැත්තට එකතු වෙලා ඡන්දය විපක්ෂයේ පැත්තේ ගත්ත මතයට ඡන්දය ප්‍රකාශ කළා. මේක රංගනයක්, මේක නාට්‍යයක්.
ගරු මන්ත්‍රීතුමා, මුතුමාගේ කාලය ඉවරයි.
ඒ තිරචනය බාලයි. මොකද විපක්ෂයට විතර නෙවෙයි සමස්ත මහජනයා මම හිතන්නේ ඕලෙවල් මට්ටමේ ළමයෙක් උනත් තේරුම් ගන්නවා මේක එක්තරා රංගපෑමක්. මොකද මෙතුමා ඉතා ඉක්මනින් නිදහස් කිරීම අපවාදේ රජයට එයි කියලා. ඒකෙන් වලකින්න මෙතුමා මම හිතන්නේ ඒ නාට්‍ය පිටපතේ හැටියට මෙතුමා විපක්ෂයත් එක්ක එකතු වෙලා ඡන්දේ දුන්නා ඊයේ යෝජනාවට. හැබැයි අපි එක හෙලා දකිනවා. ඒ නිසා අපි පැහැදිලිවම කියනවා මේ සම්බන්ධ පරීක්ෂණයක් කරන්න. ඒ අවම දඩේ නම් අය කරලා තියෙන්නේ ඒව ගැන ක්‍රියාත්මක වෙලා මේ වගේ මන්ත්‍රීවරු ඇත්තරම මේ පාර්ලිමේන්තුව තුළ සිටීම සමස්ත පාර්ලිමේන්තුවට නින්දාවක්. ඒ නිසා මේ ගැන රජයේ හැටියට ක්‍රියාම රජය අවංක නම් රජය මේ අවංකවම සද්භාවයෙන් ක්‍රියා කරනවා නම් මේ මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ගයක් ගන්න කියලා අපි දැඩිව ඉල්ලීමක් කරනවා. ඒ කරලා මේ පාර්ලිමේන්තුවේ ගෞරවය ආරක්ෂා කරන්න කියන ඉල්ලීම මේ අවස්ථාවේ කරන්න කැමැති. බොහොම ස්තුතියි.
ස්තුතියි. ඊළඟට හොන්ඩබල් ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ඔබතුමාට මිනිත්තු 15ක් තියෙනවා.
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, එක උණුපූර්ණයක් කරමින් මගේ කතාව ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. මට පෙර කතා කරපු සරත් ෆොන්සේකා මැතිතුමත්, ගුණපාල රත්නසේකර මැතිතුමත් කරපු යෝජනාවට ආණ්ඩුව පැත්තෙනුත් ඒ ඊයේ දවසේ ඇතිවෙච්ච තත්ත්වය පිළිබඳව, ඒ මන්ත්‍රීවරයා පිළිබඳව අපේ අප්‍රසාදය පළ කරන්න මේක අවස්ථාවක් කරගන්නවා. මේ පාර්ලිමේන්තුව හැල්ලුවට ලක් කරේ මේක ඇතුළේ ඉන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරුමයි. මන්ත්‍රීවරුන්ට ලැබෙන වරප්‍රසාද අවභාවිතා කරමින් මේ ආකාරයට කටයුතු කිරීම නිඳාසහගතයි. මේකට පක්ෂ ගාව ගන්න එපා. මේකට කිසිම ભેදයක් නැහැ. අපි පක්ෂ ભેදයකින් තොරව මෙවැනි කටයුතු ඉදිරියේදී වීම වළක්වා ගන්න සියලු දෙනාම එකතු වෙලා කටයුතු කරන්න ඕනේ කියන යෝජනාව ඉල්ලීම කරනවා. ඒ සඳහා රජයේ පාර්ශවිනුත් ඒ වගේම තරුණ මන්ත්‍රීවරයෙකු විදිහටත් අපේ සහයෝගය ලබා දෙන බවට මම මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා. කිසිම දෙයක් ගැන අන්ධභක්තියක් අපිට නැහැ. වැරදි තැනදී වැරදි කියන්නත්, හරි දෙයට හරි කියන්නත් කොන්දක් අපිට තිබෙනවා. ඒක නිසා ඒ සම්බන්ධයෙන් අපේ මතය අදහස ප්‍රථමයෙන්ම ඉදිරිපත් කරනවා. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මම මේ කතාව කරද්දී මට මතක් වුණේ ගිය වසරේ අද වගේ දවස. ගිය වසරේ අද වෙනකොට මේ රට තිබුණේ ගිනි ගොඩක. කිසිම බලාපොරොත්තුවක් තිබුණු කාලෙක වකවානුවක නෙවෙයි අපි හිටියේ. තෙල් පෝලින් තිබුණා, ගෑස් පෝලින් තිබුණා, පිටි පෝලින් තිබුණා, පාස්පෝර්ට් පෝලින් තිබුණා, වීසා පෝලින් තිබුණා, ඒ වගේම දරුණු විදුලි කප්පාදුවක් තිබුණා. මේ පෝලින් අස්සේ වෙනම සංස්කෘතියක් බිහි වෙලා තිබුණා. කළු කඩ කාරයෝ අඩුවට ලීටරේ අරගෙන ලීටරේ වැඩිපුරට විකුණපු මාෆියාව, එතන වෙනම සංස්කෘතියක් හැදිලා තිබුණා. හැබැයි මේ වසර ඇතුළත අපිට හැකියාව ලැබිලා තිබෙනවා ඒ අවාසනාවන්ත ඒ දරුණු ඒ අඳුරු යුගයෙන් ඔබට ඇවිල්ලා අපිට සුභවාදීව මේ රට පිළිබඳව කතා කරන්න. විශේෂයෙන් මහජන උපයෝගිතා දර්ශකයේ අප්‍රේල් මාසේ 133.6යි. මාර්තු මාසේ මේ දර්ශකය 149.2යි. ආහාර උද්ධමනය 127 දක්වා අඩු වෙලා තිබෙනවා. මාර්තු මාසේ 142.3යි. මේ තත්ත්වය අපේ රත්නසේකර මන්ත්‍රීතුමා කිව්වා වගේ අපිට සතුටු වෙන්න පුළුවන් දර්ශකයේ කියන එක අපි මතක් කරන්න ඕනේ. ඒ වගේම ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අපි මේ තැනට වැටුනේ කොහොමද කියලා අපිට යම් කිසි කියවීමක් තිබෙන්න ඕනේ. අපි නිදහස් ශ්‍රී ලංකාවේ අපේ රටට එල්ලුණු හැම තර්ජනයක්ම ආවේ රට ඇතුලේ. රට ඇතුලේ තිබුණු අවිශ්වාසය අසමගිය නිසා තමයි අපි රට අභියෝගවලට මුහුණ දුන්නේ. එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදයේ වේවා, දකුණේ ජේ.වී.පී. කැරැල්ල වේවා, ඒ වගේම අන්තවාදී ප්‍රහාරය වේවා, බාහිරින් යම් යම් බලපෑම් ආවට අපි විශ්වාස කරන විදිහට මේවා මේ රටේ බිහිවුණු තරුණ තරුණියන් වගේම සමහර දේශපාලන නායකයන්ගේ උවමනාවන් නිසා සිද්ධ වුණු කරුණු කාරණා කියලා අපිට පිළිගන්න සිද්ධ වෙනවා. අපේ සියලු දෙනාගේම වගකීමක් තිබෙනවා මෙවැනි තත්ත්වයක් නැවත මේ රටේ ඇති වෙන එක වළක්වා ගන්න. අපි සියලු දෙනාම දිවි හිමියෙන් කටයුතු කරන්න ඕනේ කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, රට ආර්ථික වශයෙන් අපහසුතාවයට පත් වෙලා තිබෙද්දී, රට බංකොලොත් වෙලා තිබෙද්දී, පෝලිං ගානේ මිනිස්සු මැරෙද්දී, පෝලිමේ පැය 12-16 දවසක් ගෙවද්දී මේ රට බාර ගන්න කියලා හිටපු ජනාධිපතිතුමා අග්‍රාමාත්‍යවරයෙකු විදියට මේ රටේ විපක්ෂයේ ඉන්න සියලු පක්ෂවල සමාජිකයන්ට නායකයන්ට ආරාධනා කරා. අඩුම තරමේ අගමැති කම ගන්න පොරකන රටේ ඒ වෙලාවේ අගමැති ගම ගන්න කෙනෙක් ඉදිරිපත් උනේ නැහැ. අපේ හරින් ප්‍රනාන්දු මන්ත්‍රීතුමා කියනවා වගේ කට්ටියක් හිටියා ආසාවෙන් හැබැයි බයි. ඒ වෙලාවේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ බර කරට ගත්තා. ඒ අරගෙන අද රට මේ තත්ත්වයට ගැනීම සම්බන්ධයෙන් එතුමාට සහ රජයට අපි ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපි මේ රටේ ජනයාට අපේ ස්තුතිය ගෞරවය පුද කරන්න ඕනේ. මේ සියලු වේදනාවන් සියලු බර සියලු දුක් දුම්නස් දරාගෙන ඉවසගෙන මේ රටේ ජනයා කටයුතු කරපු නිසා තමයි අපිට ලෝකයේ ආර්ථික අර්බුදයට වැටුණු අනිකුත් රටවල් එක්ක සංසන්දනය කරද්දී අපිට කෙටි කලකින් මේ සා හෝ අස්වැසිල්ලක් ලබා ගන්න හැකියාව ලැබුණේ ඒ ජනතාවගේ තිබුණු බුද්ධිමත්භාවය නිසා, ඉවසීම නිසා, දරා ගැනීම නිසා කියන එක අපි මතක් කරන්න ඕනේ. ඒ නිසා අපි අද අපේ රටේ සුවිශේෂී තැනකට ඇවිල්ලා තිබෙනවා. වැටෙන්න ඕනේ නැගිටින්න. මේක ලෝකයේ අනෙකුත් රටවල් වලින් අපිට උදාහරණ ගන්න පුළුවන්. මම හිතනවා මේ ආර්ථික අර්බුදය සහ පසුගිය කාලයේ ඇතිවෙච්ච තත්ත්වයන් අපි වෙස් බලාගත්තු ආශිර්වාදයක් විදිහට කල්පනා කරන්න ඕන. අපි තව දුරටත් නිදහස් ශ්‍රී ලංකාවේ අවුරුදු 75ක් එක තැන කරකුණු සෙක්කුවක් වගේ එක තැන පල්වෙච්ච ආර්ථික සමාජ දේශපාලන ක්‍රමයකට යනවද? එහෙම නැත්තම් අපි සුභවාදීව අනාගතවාදීව මේ රටේ ප්‍රගමණය වෙනුවෙන් දියුණුව වෙනුවෙන් වැඩ කරනවද කියලා අපිට කල්පනා කරන්න අවස්ථාවක් ඇවිල්ලා තියෙනවා. ඒක නිසා අපේ ඉල්ලීම අපි සියලු දෙනා එකතු වෙමු. ප්‍රශ්න ભેද ගැටලු අපි අමතක කරලා රටක් විදිහට අපිට එකතු වෙන්න අවස්ථාව අපිට ලැබිලා තියෙනවා කියන එක මම මේ වෙලාවේ ඔබතුමාටත් අපේ සහෝදර මන්ත්‍රීවරුන්ටත් මතක් කරන්න ඕනි. මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අපි පසුගිය දැන් පොඩි ප්‍රචාරණයක් යනවා මේ පොසොන් උත්සවයේ සම්බන්ධයෙන් රජය ඒ සඳහා දක්වන සහයෝගයේ සම්බන්ධයෙන්. විශේෂයෙන් මම මතක් කරන්න ඕනේ මම S2 දැකපු කාරණාවක් සම්බන්ධයෙන්. පසුගිය වෙසක් උත්සවයේ සැමරීම සඳහා රජය සහ ත්‍රිවිධ හමුදාව පොලිසිය සිවිල් ආරක්ෂක බලකාය ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස මට්ටමින් දිසාපති කාර්යාල මට්ටමින් ලොකු වෙහෙසක් ගත්තා. අවුරුදු 4කට පස්සේ තමයි අපිට වෙසක් උත්සවයේ සමරන්න ලැබුණේ. මම දැක්කා කොළඹ යද්දි හමුදා ත්‍රිවිධ හමුදාවේ කොල්ලෝ ටිකක් වැස්සට තෙමි තෙමි තමුන් හදපු වෙසක් කූඩු ආරක්ෂා කරගන්න. කූඩේ හදන්න සවුකොළ ටික මදි වුණාම මේ තරුණ කොල්ලෝ උන්ගේ අතේ තිබ්බ සල්ලි වලින් මේ කූඩු හදන්න සවුකොළ ටික මිලදී ගත්තා. බත් පැකට් එක බෙදාගෙන කෑවා. පාරේ පේමන්ට් එක උඩ. එහෙම තමයි අපි පෞගිය කාලේ වෙසක් උත්සවයේ සමරන්න රජියක් විදියට අපේ සමහර නිලධාරීන් තරුණ සොල්දාදුවන් සහයෝගය දුන්නේ. පොසොන් උත්සවයක් අපිට පුළුවන් විදියට අපි සමරනවා. ඒ සඳහා රජයේ විවිධ උත්සාහයන් අරගෙන තිබෙනවා, වියදම් කරනවා. ඒක නිසා මම විශේෂයෙන් මයික් ඉස්සරහා ඇවිල්ලා අඬ අඬ ඉන්න අයට කියන්නේ කරුණා කරලා තමුන්ට හැකි ශක්ති ප්‍රමාණය මේ භක්තියේ විදියට ශ්‍රද්ධාවේ විදියට මේ වෙසක් උත්සවය පොසොන් උත්සවය සමරන්න ඉදිරියට එන්න කියලා ගෞරවනීය ආරාධනාවක් ආයාචනයක් මේ අවස්ථාවේදී මම සියලු දෙනාටම කරනවා. ඒ වගේම මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අපි සිවිල් ආරක්ෂක බලකායේ දැනට 33,000ක් පමණ සේවය කරනවා. මායින් ගම්මාන ආරක්ෂා කිරීම සඳහා මේ සිවිල් ආරක්ෂක බලකායේ අපේ පිරිස දුන්න සහය ඉතාම වටිනවා, ඉතාම ගෞරවාන්විත සේවයක් කරා. නමුත් දැන් මේ සිවිල් ආරක්ෂක බලකායේ ඒ පිරිසගේ ඉල්ලීමක් තිබෙනවා. විශ්‍රාම ගැන්වීම සඳහා පොලිසියෙන් හමුදාවෙන් ඒ අයට ඒ අවස්ථාව ලබා දෙන්න කියේ. ඒක පිළිබඳව, ඒ අදහස පිළිබඳව අපි අවධානය යොමු කරලා තිබෙන බවත් මේ අවස්ථාවේදී මතක් කරන්න ඕනේ. මම තවත් මතක් කරන්න ඕනේ සිවිල් ආරක්ෂක බලකායේ 5,000ක් පමණ අලිවැට ආරක්ෂාවේ නියැලලා ඉන්නවා. ඒ වගේම තවත් 5,000ක් පමණ බෞකාර්ය කාර්යසාධක බලකායි අපි මේ සඳහා යොදවලා තිබෙනවා. ගහලා තියෙන අලිවැට බලාගන්න අපි 10,000ක පිරිසක් දැනට යොදවලා තිබෙනවා. මේක දීර්ඝ කාලීනව කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. මම වනජීවී අමාත්‍යතුමිය, වනජීවී අමාත්‍යංශේ, වන සංරක්ෂණ අමාත්‍යංශේ අමාත්‍යතුමියටත් මේ බව ප්‍රකාශ කරා. අපිට යම්කිසි සැලැස්මක් අපිට හදාගන්න සිද්ධ වෙනවා මේ ඉදිරි කාලේ අපේ ආර්ථිකයට දරාගන්න පුළුවන් විදියට අපේ මේ සේවාවන් වල යෙදිලා ඉන්න නිලධාරීන් සොල්දාදුවන් බටයන් යොදවන්න. ඒක නිසා දීර්ඝකාලීනව මේක අපිට කරන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි කාලයේදී මේ අමාත්‍යංශයටත් කියන්න පැහැදිලි වැඩපිළිවෙලක් ඉදිරිපත් කරලා තාක්ෂණයත් උපයෝගී කරගෙන මේ කටයුත්ත කරන්න කියලා. අලියෝ ඉන්නේ 6,000යි, අලිවැට බලාගන්න 10,000යි, අලිවැට ගහන්න තව පිරිසක්, අලියොත් එනවා ගමට, වගාවුලුත් හානි කරනවා, මිනිස්සුත් මරනවා, මිනිස්සු අලිත් මරනවා. මේකට අපිට සිද්ධ වෙනවා දීර්ඝකාලීන විසඳුමක් දෙන්න. බිලියන 6ක පමණ මුදලක් දැනට වාර්ෂිකව අලිවැට ආරක්ෂා කිරීම සඳහා පමණක් රජයට දරන්න වීම කනගාටුදායක සිදුවීමක්. ඒ වගේම තව 2,500ක් පමණ අපේ සිවිල් ආරක්ෂක බලකායි 2,500ක් 3,000ක් පමණ පන්සල්වල ඉන්නවා වසර ගණනාවක් තිස්සේ. ඒ අයගේ සේවය සම්බන්ධයෙන් ඇගයීමක් කරන්න අපිට සිද්ධ වෙනවා. කාලානුරූපීව මේ සේවය ක්ෂය වෙන සේවයක් බවට පත් වෙලා තිබෙන්නේ. අපිට මේ 32,000ම දීර්ඝකාලීනව තියාගෙන ඉන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා මේ සේවය හිමීට මේ සේවය අඩු පිරිසකගෙන් රටේ ජනතාවට ලබා දෙන්න. පන්සල්වල ඉන්න සිවිල් ආරක්ෂක බලකායේ පිරිසේ බිල රුපියල් බිලියන 2,5ක් පමණ වෙනවා ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි. මෙය කරන්නේ මොනවද පන්සල් වල විතරක් නෙවෙයි කෝවිල් වලත් ඉන්නවා සමහර පල්ලි වලත් ඉන්නවා. මේ අය කරන්නේ මොනවද? සේවයට එනවද? කිසිම ඇගයීමක් කිසිම පසු විපරමක් කරන්න හැකියාවක් නැහැ. සමහරු කරන්නේ මේ ස්ථානවල හරක් බලන එක, කුණු එකතු කරන එක. මේ තත්ත්වය අපිට දිගටම ගෙනියන්න පුළුවන් කමක් තියෙනවා කියලා මම විශ්වාස කරන්නේ නෑ ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි. ඒ වගේම අපිට දැනගන්න ලැබුණ පහුගිය කාලේ විශේෂයෙන් තරුණ තරුණියන් පාසල් මට්ටමේ මේ තරුණියන් අපයෝජනයට ඒ වගේම අපහරණයට ලක්වෙච්ච අවස්ථා. විශේෂයෙන් කළුතර සිද්ධියට පස්සේ වයස අවුරුදු 16ක කුඩා දියණියක් ජීවිතක්ෂයට පත්වීමත් සමගම මේ රටේ විශාල මතයක් අදහසක් ඇති වුණා මේ පාසල් තත්ත්වයේ සම්බන්ධයෙන්. ඒ නිසා අපිට සිද්ධ වෙනවා අපේ දරුවන් ආරක්ෂා කර ගැනීම සඳහා.
ගරු මන්ත්‍රීතුමා, ඔබතුමාට තව මිනිත්තු දෙකකට කාලයක් තියෙනවා.
විශේෂ වැඩපිළිවෙලක් මේ රටේ ක්‍රියාත්මක කරන්න. ඒ නිසා අපි කල්පනා කරා ජාතික ශිෂ්‍යබට බලකාය එක්ව ජාතික ශිෂ්‍යබට බලකායේ දැනට අපේ ශිෂ්‍ය බටයන් ඉන්නවා 140,000ක් පමණ. නමුත් උතුරු නැගෙනහිර ද්‍රවිඩ මුස්ලිම් ශිෂ්‍යයන් මේ සඳහා එකතු වෙලා තිබෙන්නේ 10,000ක් පමණ, 107යි. අපිට ඕනේ මේ තිබෙන ගැප් එක අඩු කරන්න. අපිට ඕනේ මේ සඳහා උතුරේ සහ නැගෙනහිර ද්‍රවිඩ මුස්ලිම් තරුණියන් මේ සඳහා අපිට නායකත්වයේ පුහුණුව දෙන්න, පෞරුෂය දෙන්න, විනය දෙන්න, හැදියාව දෙන්න. අපිට මේ සඳහා අපි එකතු කරගන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සමාජ සෝෂල් ඉන්ටෙලිජන්ස් යුනිට් එකක් අපි හදන්න බලාපොරොත්තු වෙනවා අපේ ශිෂ්‍ය භටයන් නිලධාරිනියන් එක්ක ඔවුන්ගේම ආරක්ෂාව වෙනුවෙන් අපිට තොරතුරු ලැබෙන. ඒ වගේ මේ තොරතුරු මගින් අපේ දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කරන්න පුළුවන්, පෙනී සිටින්න පුළුවන්, දරුවන්ට රැකවරණය දෙන්න පුළුවන් යම් කිසි වැඩපිළිවෙලක් අපි හදන්න බලාපොරොත්තු වෙනවා කියන එකක් මතක් කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා. බොහොම ස්තුතියි.
ස්තුතියි. ඊළඟට හොනරබල් ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්, you have 8 minutes.
I thank you honorable presiding member. As I wish to bring to the notice of this house an incident that has taken place on the 23rd and 24th of May. It has already been spoken by several members representing the Jaffna district, but I also wish to put on record our position, since the Honorable Selvaraja Gajendran, who is a member of our party, has been brutally assaulted by the police illegally, and with regards to this matter, I wish to place on record what actually happened. So as you know, in a place called Taiyatti in the Jaffna district, there is a illegal Buddhist vihare that has been built. And I say it is illegal because it is built on private land. It amounts to 120 parappu, which works out to about between 7.5 acres to 8 acres of land. These are deed lands belonging to 15 families. And this matter, when we first heard that the military had laid a foundation stone with the current Shavendra Silva, at that time going to the north 2 years ago, in 2021, at the district coordinating committee meeting, honorable presiding member, the honorable Selvaraja Gajendran and myself took it up. At that time, the chairman of the committee was the honorable Angajan Ramanathan. He was in government, and when we brought this matter up, he tried to resist, but eventually he gave in, and he assured the Jaffna district members of parliament that this illegal attempt to build a vihare on private land will be halted and a full inquiry will take place. And despite those assurances, this vihare was built. And it is on that basis that colleagues of mine, along with the people of the area and the families that have been affected, started protesting on the 23rd. and at that instant, the police assaulted the Honorable Selvaraja Gajendran. These are documented. There are videos that are circulating in the social media and in the mainstream media. The newspapers have also carried it. And without proceeding to arrest the Honorable Selvaraja Gajendran, because if it was a parliamentary sitting week, the police would have got advice that it would have been a direct breach of privilege, they chose to instead arrest nine individuals that included an attorney at law, Mr. Sugash, and were only released yesterday through court. And the court, in fact, has asked the police superiors in the northern province to carry out an investigation and an inquiry into the OIC of Palali for having behaved in the way he did. I am reliably informed that that OIC is under suspicion of several fraud cases and also a murder case. So these are the circumstances, Honorable Presiding Member, where the Honorable Selvaraja Gajendran and nine of our colleagues were illegally, unlawfully assaulted in broad daylight. Now, sir, what is more important is the actions of the police. We are told that the police are here to safeguard our interests. The actions of the police, they have gone and got a 106, Section 106 Criminal Procedure Court order, which is to prevent an imminent nuisance from taking place. So what is this nuisance, Honorable Presiding Member? The police have gone and got an order to protect an illegal Buddhist vihare that has been built on private land in breach of people's ownership of that private land without even telling court that it is under these circumstances that that vihare was built, have gone and got an order, and the police are looking after the interest of an illegality. And when the public and honorable members of this house go to protest against that illegality, those individuals are arrested. Those individuals are assaulted. These are the people that the honorable members opposite, who belong to the government and the president, asking the Tamil people to repose confidence in when it comes to investigations with regards to wrongs that have been done to us. This is what is happening, Honorable Presiding Member. It is an utter disgrace. The Honorable Tennakoon, who spoke before me, mentioned with regards to the economic crisis, the cornerstone reason for the economic crisis is because of over 50 years of legacy of bad ethnic relations, resulting in various armed insurrections, armed struggles, etc., etc. But what are the cause for that? The cause for that was fundamentally one community that numerically was largest choosing to usurp the powers of state for itself and completely disenfranchise those others who are equally, rightfully, owners of this country. So you chose to behave in that way, people can't just sit and watch. And when people react, you call that a bad reaction that led to the crisis that this country is facing. Well, here, after the crisis has happened today, whilst you make these words, whilst you say these words in this parliament, your own very government is overseeing through its military illegal acts that disenfranchise the Tamil people in their own areas because of your own racist policies.
Honourable Member, you have 2 more minutes.
Policies. And then you sit here and you make a speech saying, do you want to repeat the last 75 years of mistakes? You will repeat it. You will repeat it. Because you have learnt nothing. And because you have learnt nothing, this country will never get off on its own feet. you will go for the next 75 years, continue to go with begging bowls, sell everything that this country can claim that it owns to outsiders. That is the path that you will take, because you rather get a commission and watch out for your own family than look after the interests of the people who get you elected. So therefore, Honorable Presiding Member, I would like to urge that you refer this matter to the Speaker. It is a serious offense. It is an offense committed by the police. It is an offense committed by the police that have lied to a court of law, that have hidden to the Honorable Magistrate material facts in order to get this stay order, in order to get this order, 106 order. And therefore, you must refer this matter to the Speaker and have this matter looked into and a full inquiry asked for. Thank you, sir.
Thank you. I think you are the second Member of Parliament today mentioned this matter, so I will refer to the Speaker.